ලූක් 11 වැනි පරිච්ඡේදය. උන්වහන්සේ එක් තැනක යාඥා කරමින් සිටිසේක. එය නිම වූ පසු උන්වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් එක් තැනැත්තෙක් කතාකොට,
ස්වාමීනි, ජොහන් තම ගෝලයන්ට ඉගැන්වූ ලෙස අපටත් යාඥා කරන්නට ඉගැන්වූ මැනවැ.
ඊ කීවේ උන්වහන්සේ ඔවුන්ට මෙසේ වදාළසේක.
ඔබ යාඥා කරන කල මෙසේ කියන්න. පියාණෙනි, ඔබගේ නාමයට ගෞරව වේවා. ඔබගේ රාජ්‍යය පැමිණේවා. අපේ දිනපතා භෝජනය දිනෙන් දින අපට දුන මැනව. අපේ පව් අපට කමා කළ මැනව. මන්ද අපට ණය ගැතිව සිටින හැමට අප කමාවන බැවිනි. අප පරීක්ෂාවට නොපමනුවනු මැනව.
තවද උන්වහන්සේ ඔවුන්ට කතා කරමින්,
ඔබ අතර මිතුරෙකු ඇති තැනැත්තෙක් මහරෑ ඔහු වෙත ගොස්, මිත්‍ර, මට රොටි තුනක් දෙන්න. ගමනක් යන මාගේ මිත්‍රයෙක් මා වෙත අවුස් සිටි. ඔහුට දෙන්න කිසිවක් මා ළඟ නැතයි කියන්නේ නම්, ගේ ඇතුලේ සිට ඒ මිතුරා උත්තර දෙමින්, මට කරදර නොකරන්න, දැන් දොර වසා තිබේ. මගේ දරුවෝද මා සමග ඇඳේ නිදා සිටිති. නැගිට යමක් ඔබට දෙන්නට නොහැකියයි කියයිද? මම ඔබට මෙය කියමි. ඔහු සිය මිත්‍රකම සලකා නැගිට ඔහු ඉල්ලන දේ ඔහුට නොදෙතත්, ඔහුගේ ලැජ්ජා නැති පෙරැත්තේ නිසා නැගිට වුවමනා පමණ ඔහුට දෙනු ඇත.
ඊ වදාළ සේක.
මම ද ඔබට කියමි, ඉල්ලන්න ඔබට දෙනු ලැබේ, සොයන්න ඔබට සම්භවේ, තට්ටු කරන්න ඔබට දොර අරිනු ලැබේ. මන්ද ඉල්ලන හැමට ලැබේ, සොයන්නාට සම්භවේ, තට්ටු කරන්නාට දොර හරිනු ලැබේ. ඔබ අතරින් කවර පියෙක් තම පුත්‍රයා මාළුවෙකු ඉල්ලූ විට මාළුවා වෙනුවට සර්පයෙකු දෙයිද? නොහොත් බිත්තරයක් ඉල්ලූ විට ඔහුට ගෝනුස්සකු දෙයිද? මෙසේ අයහපත් වූ ඔබ ඔබේ දරුවන්ට යහපත් දේ දෙන්නට දන්නාහු නම්, ඊට කොපමණ වැඩියෙන් ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ තමන් වහන්සේගෙන් ඉල්ලන්නන්ට ශුද්ධාත්මයාණන් නොදෙනසේක්ද?
වරක් උන්වහන්සේ ගොළු යක්ෂයෙකු දුරු කරමින් සිටිසේක. යක්ෂයා දුරුවෙත්ම ගොළු මිනිසා කතා කළේය. සමූහයෝ පුදුම වූහ. එහෙත් ඔවුන්ගෙන් සමහරෙක් කතාකොට,
මව් යක්ෂයන් දුරු කරන්නේ යක්ෂාධිපති වූ බෙල්සෙබුල්ගේ අනුහසින්ය.
ඊ කීහ. අන් සමහරු උන්වහන්සේ වචනයකින් අල්ලා ගන්න පිණිස ස්වර්ගයෙන් හාස්කමක් උන්වහන්සේගෙන් ඉල්ලූහ. උන්වහන්සේ ඔවුන්ගේ සිතුවිලි දැන මෙසේ වදාළසේක.
ඊටම විරෝධීව ભેද වූ යම් රාජ්‍යයක් ඇද්ද? එය පාළුවන්නේය. ඊටම විරෝධීව ભેද වූ යම් gedarak ඇද්ද? එය පිරිහියන්නේය. සාතන් ඔහුටම විරෝධීව ભેදව සිටිනම් ඔහුගේ රාජ්‍යය පවතින්නේ කෙසේද? මා යක්ෂයන් දුරු කරන්නේ බෙල්සෙබුල්ගේ අනුහසින් යයි ඔබ කියන්නාහුය. එහෙත් මම බෙල්සෙබුල්ගේ අනුහසින් යක්ෂයන් දුරු කරම් නම්, ඔබගේ අනුගාමිකයෝ කවරෙකුගේ අනුහසින් ඔවුන් දුරු කරද්ද? මෙලෙස ඔබේ අනුගාමිකයෝම ඔබේ තර්කය බිඳ දමති. එහෙත් මම දෙවියන් වහන්සේගේ අනුහසින් යක්ෂයන් දුරු කරම් නම්, සැබවින්ම දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔබ කෙරෙහි උදා වී ඇත. අවි ආයුධගත් බලවන්තයෙකු සිය නිවස රක්නා කල ඔහු සතු දේපල සුරක්ෂිතව ඇත. එහෙත් ඔහුට වඩා බලවන්තයෙක් අවුත් ඔහු මැඩ පවත්වන්නේ නම්, ඔහු විශ්වාසය තැබූ ආයුධ පැහැරගෙන කොල්ලකාගද්දේ බෙදාගන්නේය. මාගේ පක්ෂයට නොවන්නා මට විපක්ෂය, මා සමග රැස්කිරීමට උදව් නොකරන්නා විසුරුවා දමන්නේය. අශුද්ධාත්මය මිනිසකුගෙන් දුරුව ගිය කල ඔහු දිය නැති තැන්වල සැරිසරමින් නවා තැනක් සොයන්නේය. එය නොලදහොත් මා නික්මා මාගේ නිවසට ආපසු යමි කියන්නේය. ඔහු එහි පැමිණි කල නිවස අතුගා අස්පස් කොට තිබෙනු දකි. එවිට ඔහු ගොස් තමාට වඩා අශුද්ධ වූ තවත් ආත්මයන් සත් දෙනෙකු තමා කැටුවගෙන එන්නේය. ඔවුහු ඒ නිවසට පිවිස ඒ අරක් ගනිති. එවිට ඒ පුද්ගලයාගේ දෙවන තත්ත්වය පළමු තත්ත්වයට වඩා නපුරු වන්නේය.
උන්වහන්සේ මෙවදන් පවසද්දී සමූහයා කෙරෙන් එක් ස්ත්‍රියක් හඬ නගා,
ඔබ දරු කුසයද? ඔබට කිරිදුන් පියයුරුද භාග්‍යවන්තය?
ඊ උන්වහන්සේට කීවාය. උන්වහන්සේද
එසේය. දෙවියන් වහන්සේගේ වචනය අසා එය පිළිපදින අය ඊටත් වඩා භාග්‍යවන්තය.
ඊ වදාළ සේක. සමූහයා උන්වහන්සේ වෙත රැස් කකා එද්දී උන්වහන්සේ මෙසේ වදාළ සේක.
මේ පරම්පරාව නපුරු එකකි. ඔවුහු හාස්කමක් සොයති. එහෙත් ජෝනා හැර වෙන හාස්කමක් ඔවුන්ට නොදෙනු ඇත. ජෝනා නිනිවයේ වැසියන්ට යම්සේ ලකුණක් වීද, එසේම මනුෂ්‍ය පුත්‍රයානෝ මේ පරම්පරාවට ලකුණක් වනසේක. දේව විනිශ්චය දවසේදී දකුණු දිශාවේ රැජින මේ පරම්පරාවේ මනුෂ්‍යන්ට විරුද්ධව නැගිට ඔවුන් වරදට පත් කරන්නේය. ඈ සලමොන්ගේ ප්‍රඥාවාසනුවස් පොළවේ සීමාන්තවල සිට පැමිණියාය. බලන්න, සලමොන්ට වඩා ශ්‍රේෂ්ඨයෙක් මෙහි සිටී. නිනිවයේ මිනිසයෝ විනිශ්චය දවසේදී මේ පරම්පරාව සමග නැගී සිට ඔවුන් වරදට පත් කරන්නෝය. මන්ද ජෝනාගේ ධර්ම දේශනා අසා ඔවුහු මනස්ථාපනය වූහ. බලන්න, ජෝනාට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක් මෙහි සිටිති. යමෙක් පහනක් දල්වා ඇතුළුවන අයට එළිය දෙන පිණිස පහන් රුක මත තබනු මිස මුල්ලකවත් බඳුනක් යටවත් එය නොතබයි. ඔබේ සිරුරට පහන ඔබේ ඇසය. ඇස්පෙනුම හොඳ නම් ඔබේ මුළු සිරුර ආලෝකවත්ය. ඇස්පෙනුම අඳුරු නම් ඔබේ සිරුර අඳුරුවේ. එබැවින් ඔබ තුළ ඇති එළිය අඳුරු නොවන ලෙස බලාගන්න. එයින් ඔබේ මුළු සිරුර කිසිදු අඳුරක් නැතිව බැබලේ නම් දීප්තියෙන් දිලෙන පහනක් ඔබට එළිය දෙන්නාක් මෙන් එය සම්පූර්ණයෙන්ම එළිය වන්නේය.
උන්වහන්සේගේ දේශනාවෙන් පසු එක් පරිසිවරෙක් තමා සමග කෑමට වඩින මෙන් උන්වහන්සේට ආරාධනා කළේය. උන්වහන්සේ ඇතුළුව කෑමට වැඩහුන්සේක. කෑම කන්නට පළමුව උන්වහන්සේ අත්සීදීමේ පිළිවෙත ඉටු නොකළ බැව් දුටු පරිසිවරයා පුදුම විය. ස්වාමින් වහන්සේ ඔහුට මෙසේ වදාළසේක.
පරිසිවරුනි, ඔබ කෝපයේද පිඟානේද පිටපැත්ත සෝදා පිරිසිදු කරන්නාහුය. එහෙත් ඔබගේ ඇතුළත තණ්හාවෙන්ද දුෂ්ට චේතනාවෙන්ද පිරී ඇත. අඥානේනි, පිටපැත්ත මැවූ තැනන් වහන්සේ ඇතුළු පැත්තත් නොමැවූසේක්ද? එසේනම් ඔබට ඇති දෙයින් දන් දෙන්න. එවිට සියල්ලම ඔබට පිරිසිදු වන්නේය. පරිසිවරුනි, ඔබට වන විපතක මහත. ඔබ සුවඳ තලාවලින්ද සුදු දුරුවලින්ද සියලු පලාවලින්ද දසෙන් කොටස දෙන නමුත් යුක්ති ධර්මයේද දෙවියන් වහන්සේ කෙරෙහි ප්‍රේමයේද නොසලකා හරින්නාහුය. ඔබ කල යුතුව තිබුණේ ඒ දේත් හැර නොදමා මේ දේත් ඉටු කිරීමය. පරිසිවරුනි, ඔබට වන විපතක මහත. ඔබ ධර්මශාලාවලදී උසස් ආසනද වෙළඳාම්පලවලදී ගෞරවාචාරද ලැබීමට ආශා ඇතාහුය. ඔබට වන විපතක මහත. ඔබ නොපෙනෙන සොහොන් ගෙවලට සමානය. ඒ මත ඇවිදින අය නොදැන එසේ කරති.
විනයදරයන්ගෙන් එක් තැනැත්තෙක් උත්තර දෙමින්,
ගුරු දේවයිනි, ඔබ මෙසේ කීමෙන් අපටත් අපහාසයක් කරන සේකෑ.
ඊ කීය. උන්වහන්සේ ඔහුට මෙසේ පිළිතුරු දුන් සේක.
විනයදරයනි, ඔබට වන විපතක මහත. ඉසිලිය නොහැකි බර ඔබ මිනිසුන් පිට පටවන්නාහුය. එහෙත් ඒ බරට ඔබගේ එක ඇඟිල්ලක්වත් නොතබන්නාහුය. ඔබට වන විපතක මහත. ඔබගේ පියවරුන් අතින් මැරුම් කෑ දිවැසිවරයන්ගේ සොහොන් කොත් ඔබ ගොඩනගන්නාහුය. එසේ කිරීමෙන් ඔබගේ පියවරුන්ගේ ඒ ක්‍රියා ඔබ අනුමත කරන බව සහතික කරන්නාහුය. ඔවුහු ඔවුන් මැරූහ. ඔබ ඔවුන්ගේ සොහොන්කොත් ගොඩනගන්නාහුය. එහෙයින් දෙවියන් වහන්සේගේ ප්‍රඥාව පවසන ලෙස දිවැසිවරයන්ද ප්‍රේරිතයන්ද ඔවුන් වෙත යවන්නෙමි. මනුෂ්‍යයෝ ඔවුන්ගෙන් ඇතැමෙකුට තලා පෙලා ඇතැමෙකු මරා දමති. මෙසේ ආබෙල්ගේ මරණයේ පටන් පූජාසනය හා ශුද්ධස්ථානය අතර මරණ ලද සෙකරියස්ගේ මරණය දක්වා ලෝකය මැවීමේ සිට වගුරුවන ලද සියලු දිවැසිවරයන්ගේ ලේ ගැන මේ පරම්පරාව වගකිව යුතුය. එසේය. මේ පරම්පරාවේ ගැන වගකිව යුතුයයි මම ඔබට කියමි. විනේධරේනි, ඔබට වන විපතක මහත. විද්‍යාවේ යතුරු ඔබ ගෙන ගියාහුය. එහෙත් ඔබම ඇතුළු නුවූවහුය. ඇතුළු වන්නන්ද වලක්වාලූවහුය.
උන්වහන්සේ එතැනින් ආකල්ලි විනයධරයෝද පරිසිවරුද උන්වහන්සේ කටවචනෙන් අල්ලා ගනුවස් මාන බලමින් බොහෝ දේ ගැන විවාදයට පොළඹවනු පිණිස උන්වහන්සේ අවස්සාලීමට පටන් ගත්තා.